සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් සක්කායං ච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයං ච සක්කාය නිරෝධං ච සක්කාය නිරෝධ ගාමිනිං ච පටිපදං ති සද්ධාවන්ත පින්නතුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි මුදිත ජයසිංහ මහත්මයා විසින් පින්කමේ ආරම්භන හැටියට දක්වලා තියෙන්නේ එතුමන්ගේ බිරිඳ ශාමණී ජයසිංහ මහත්මියට සහ දුව ලුක්ෂානේ ජයසිංහ ඒ දියණියට නිදුක් නිරෝගී බව දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් මුදිත ජයසිංහ මහත්මයා ඇතුළු හැම දිනාටම ආශිර්වාදයේ සෙත් ප්‍රාර්ථනා කරමින් සියලු දිනාට ධම්මසන්නට අවස්ථාව සලස්වා දීමේ මෛත්‍රී සහගත සිතින් යුක්තව අද මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්න. අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට මුදිත මහත්මයා අපට ආරාධනා කළේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ කන්ද වර්ග සංයුත්තයට අයත් වෙන සක්කාය සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඨය. බුදුරජාණන් වහන්සේෙහිදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච සක්කාය නිරෝධ ගාමිනිංච පටිපදං. මහණෙනි මම නුඹලාට සක්කාය කියන්නේ කුමක්ද කියලා දේශනා කරනවා. ඒ සක්කාය ඇතිවීමේ හේතුවත් පැහැදිලි කරලා දෙනවා. ඒ සක්කාය දුරු කරන ආකාරයත් පැහැදිලි කරනවා. ඒ සක්කාය දුරු කිරීමේ මාර්ගයත් මම නුඹලාට මැනවින් දේශනා කරනවා. ඒ මැනවින් ශ්‍රවණය කරන්න, ධාරණය කරන්න, අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ සක්කාය පිළිබඳව දේශනාව සිද්ධ කරන්නේ. එතනදී තථාගතයන් වහන්සේ කතමෝච භික්කවේ සක්කායෝ, මහණෙනි මේ සක්කාය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි අද ධර්ම දේශනාවේදී කතා කරන්නේ සක්කාය දිට්ඨියනේ. දිට්ඨි කියලා කියන්නේ දැක්ම. එතකොට මේ දැක්ම දෙආකාරයි, සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි කියලා. එතකොට සම්මා දිට්ඨිය කියවෙන තැන්වල බොහෝ කොට සම්මා දිට්ඨි කියන වචනයෙන්ම තමයි එය හඳුන්වන්නේ. එහෙම නැතුව දික්ටි කියලා තියෙන බොහෝ තැන්වල වැරදි දෘෂ්ටිය හඳුන්වන්නට තමයි ඒ දික්ටි කියන වචනේ, වැරදි දැක්ම හඳුන්වන්නට තමයි ඒ දික්ටි කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට සක්කාය දික්ටි කියලා කිව්වහම ඒ සක්කාය පිළිබඳ දෘෂ්ටිය, එහෙම නැත්නම් සක්කාය කියන අදහසත් එක්කලා ඇති කරගත්තු වැරදි දෘෂ්ටිය ගැනයි මේ කතා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මේ දෘෂ්ටිගතික වෙලා තියෙන සක්කාය කියලා හඳුන්වන්නේ කොමක්ද? සක්කාය දිට්ඨිය අපි තේරුම් ගන්න නම් සක්කාය කියන්නේ මොකද්ද? දිට්ඨිය කියන්නේ මොකද්ද කියන මේ දෙකම පැහැදිලි කරගන්නට ඕන. ඒතර දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ සක්කායංචෝ භික්කවේ දේසිස්සාමි. මහණෙනි මම නුඹලාට සක්කාය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ වගේ මේක ඇති වෙන හේතු ඒක දුරු කිරීමේ සඳහා මාර්ගය. එතකොට එහිදී තථාගතයන් වහන්සේ නැවත භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා කතමෝච භික්කවේ සක්කායෝ. මහණෙනි එතකොට සක්කාය කියලා හඳුන්වන්නේ කොමක්ද? පංචපාදානස්කන්ධාතිස්ස වචනීය. එතකොට මේ සක්කාය කියලා කියන්නේ කොමකටද? පංචෝපාදානස්කන්ධයටයි. මොකද්ද පංචෝපාදානස්කන්ධය කියලා කියන්නේ? රූපෝපාදානස්කන්ධ, වේදනෝපාදානස්කන්ධ, සංඤ්ඤෝපාදානස්කන්ධ, සංඛාරෝපාදානස්කන්ධ, විඥානෝපාදානස්කන්ධ කියලා ස්කන්ධ පහක්. එතකොට දැන් මේ වචන වලින් කිව්වහම ධර්මයේ පිළිබඳව යම් අහලා පළපුරුද්ද ඇති අයට වැටහෙනවා. එහෙම නැති අය අපි සරලව තේරුම් ගන්නකොට රූප රූපෝපාදානස්කන්ධයයි කියලා කියන්නේ රූප උපාදානය කිරීම පිළිබඳව කාරණේ. එතකොට ඒක ස්කන්ධයක් හැටියට හඳුන්වන්නේ දීර්ඝ කාලයක් සසරේ අපි රූප බොහෝමයක් උපාදාන කරගෙන තියෙනවා. එතකොට එක රූපයක් නෙමෙයි රූප ගොඩක්. ඒ නිසා තමයි රූපස්කන්ධ කියලා කියන්නේ. එතකොට උපාදානය කරගන්නවා කියලා කියන්නේ තණ්හාවෙන් අපි එය දැඩිව ග්‍රහණය කරගන්නවා. මනසින් දැඩිව අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීම තමයි උපාදානය. තණ්හාපච්ච උපාදානං. තණ්හාව නිසා තමයි අපි දේවල් දැඩිව අල්ලා ගන්නේ. එතකොට සසරේ අනන්ත සසරේ අපි දැකපු රූපයන් අපි උපාදාන කරගෙන තියෙනවා. එහෙම උපාදාන කරගෙන තියෙන ඒවා සියල්ලම එකතු කළාම අප්‍රමාණ සංඛ්‍යාවක්. ඒ නිසා තමයි එතන ස්කන්ධ කියලා කියන්නේ. එතකොට රූප උපාදාන ස්කන්ධ රූපේ පිළිබඳ උපාදානයන් සමූහය කියන එකයි ඒකේ අදහස. එතකොට වේදනෝපාදාන ස්කන්ධ කියලා කියන්නේ වේදනාව කියලා කියන්නේ අපේ ගතට සිතට දැනෙන දුක්ඛ වේදනාව, සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව, සෝමනස්ස, දෝමනස්ස ආදී වශයෙන් ඒ වේදනාවන් ප්‍රභේද කරලා තියෙනවා. ඒ නොඑක් ආකාර වේදනාවන් අපි දීර්ඝ කාලයක් සංසාරේ අපි දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ ග්‍රහණය කරගත්තු වේදනා සමූහය තමයි වේදනා උපාදාන ස්කන්ධයයි කියලා කියන්නේ. වේදනාව උපාදාන කර ගැනීම, දැඩිවල්ලා ගැනීම වේදනා උපාදානයයි. ඒ පිළිබඳ සමූහය තමයි වේදනා උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඒතර සංඥා කියලා කියන්නේ හඳුනා ගන්න ආකාරය. දැන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ඒ වගේ මනසට දැනෙන අරමුණ, ඒ හැම එකක්ම අපි එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි සංඥා කියලා කියන්නේ. එතකොට ඒ සංඥා පිළිබඳවත් අපට දැඩි ග්‍රහණය කර ගැනීමක්. එක් එක් සංඥා අපි දැඩිව ග්‍රහණය කරගෙන තියෙනවා. ඒක හඳුන්වන සංඥා උපාදානයයි කියලා. එතකොට එහෙම ග්‍රහණය කරගත්තු සංඥා අප්‍රමාණව සසර ගමනේ අපේ මනසේ ඒවා පිළිබඳව සටහන් ඒකරාශී වෙලා පවතිනවා. එතකොට ඒ ඒකරාශීව පවතින සංඥා සමූහය තමයි සඤ්ඤා ස්කන්ධයයි කියලා කියන්නේ. එතකොට ඒ උපාදාන කරගන්න නිසා සඤ්ඤා උපාදාන ස්කන්ධය. ඊළඟට සංඛාර කියලා හඳුන්වන්නේ චේතනාව මුල් කොටගත්තු විවිධ මනෝභාවයන්. එතකොට මේ මනෝභාවයනොත් අපිට එකක් දෙකක් නෙමෙයි අප්‍රමාණව අනන්ත සසර ඒවා පිළිබඳව අපි දැඩිව උපාදාන කරගත්තුවා තියෙනවා. ඒ සියල්ලම එකතු කළාම සංඛාර උපාදාන ස්කන්ධය. ඊළඟට විඥාන කියලා කියන්නේ සිත, චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් එහෙන් රූප දකිනකොට සිත් පහළ වෙනවා, කනෙන් ශබ්ද අහනකොට සිත් පහළ වෙනවා. එතකොට මේ ඇති වෙන සිත් සමූහය විඥාන උපාදාන ස්කන්ධයයි. එතකොට ඒ සිත් සමූහය හඳුන්වනවා විඥාන ස්කන්ධය කියලා. ඒවා උපාදාන කිරීම ගැනයි මේ කතා කරන්නේ. ඒ නිසා විඥාන උපාදාන ස්කන්ධය. ඔන්න ඔය කියන රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන මේ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ දිට්ඨියක් ඇති වෙනවා. මොකද ඒ දිට්ඨිය වැරදි වැටහීමක් ඇති වෙනවා. කොමක් පිළිබඳවද? මේ පංචස්කන්ධයේ ක්‍රියාවලිය පිළිබඳව ඒ දේවල් උපාදාන කරගත්තාම මේ රූපයයි මේ වේදනාවයි මේ සංඥාවයි මේ සංඛාරයයි මේ විඥානයයි කියලා වෙන් වෙන්ව නොවේ ඒවා දැඩිව උපාදාන කරගත්තාම ඒ සියල්ලක්ම එකක් හැටියට එක පුද්ගලයෙක් හැටියට එක කෙනෙක් හැටියට මම හැටියට සත්වයෙක් හැටියට අන්න එහෙම වරදවා වටහා ගන්නවා. අන්නේ වැරදි වැටහීම තමයි මෙතන සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. මෙතන සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට ඒ සක්කාය නිසා ඇතිවෙන වැරදි වැටහීම හඳුන්වනවා සක්කාය දිට්ඨියයි කියලා. එතකොට දැන් අද ධර්මදේශනාවේදී අපි කතා කරන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ කොහොමද කියන කාරණය. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒ සක්කාය දිට්ඨිය කොහොමද නිර්මාණය වෙන්නේ? කොහොමද ගොඩ නැගෙන්නේ? මොකද අපි යම්කිසි දෙයක හේතුව හඳුනාගත්තේ නැත්නම් අපිට ඒක නිරුද්ධ කරන්නට බෑනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ සක්කායංචෝ භික්කවේ දේසිස්සාමි මහණෙනි මම නුඹලාට සක්කාය කියන්නේ කුමක්ද කියලාත් පැහැදිලි කරලා දෙනවා. සක්කාය සමුදයංච ඒ සක්කාය හටගන්න හැටිත් කියා දෙනවා. සක්කාය නිරෝධංච ඒ සක්කාය නිරුද්ධ කරන හැටිත් කියා දෙනවා. සක්කාය නිරෝධ ගාමිනිංච පටිපදක්. ඒ වැඩේ කරන විදිහත් මම නුඹලාට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ කාරණා හතරම දැනගත්තාම තමයි ওই කාරණා හතරටනේ අපි චතුරාර්ය සත්‍යයි කියලා කියන්නේ. යම් කරුණක් පිළිබඳව නිවැරදිව වටහාගෙන ඒ ගැටලුව निराකරණය කරන්න නම් ওই හතර පැත්තෙන්ම අපි යම් කාරණයක් දිහා යම් ප්‍රශ්නයක් දිහා බලන්න ඕන. එතකොට සක්කාය දිට්ඨිය නැමැති ගැටලුවක් අපි තුල තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා හොඳට පැහැදිලි කරගන්නට ඕන. එතකොට සක්කාය දිට්ඨිය නැමැති වැරදි දෘෂ්ටිය අපි තුල ඇති වෙන්නේ කුමක් නිසාද කියලා තේරුම් ගන්නට ඕන. ඒ කුමක් නිසාද කියලා හේතුව වටහා ගත්තාම අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කියන අවබෝධයක් ඇති වෙනවා. ඒ වෙනස් කිරීම සඳහා අපි මොකද්ද කරන්න ඕන? අන්න ඒ ටික පැහැදිලි කරගත්තාම තමයි අපිට යම් ගැටලුවක් निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියන චතුරාර්ය සත්‍ය න්‍යාය මත මේ සක්කාය දිට්ඨිය දුරු කරන ආකාරය මේ සූත්‍රයේදී පැහැදිලි කරා. එතකොට අපි මූලිකව හඳුනා ගන්නට ඕනේ මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? දැන් ඔය කෙටියෙන් අපි හැඳින්වුවේ පස් ආකාරයකින් අපි විග්‍රහ කරගන්නට ඕන මේ වැරදි දෘෂ්ටිය ඇති වෙන්නට පදනම් වෙන කාරණා. රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංඛාර උපාදානේ, විඥාන උපාදානේ. මොකද්ද රූප උපාදානේ කියලා කියන්නේ? මේ ඇසින් දකින දේවල් විතරක් නෙමෙයි රූප කියලා කියන්නේ. කනෙන් අහන ශබ්දවලටත් ධර්මයේ කියන්නේ ශබ්ද රූපය. නාසයට ආග්‍රහණය වෙන ගන්ධයටත් ධර්මයේ කියන්නේ ගන්ධ රූපය. ඊළඟට දිවට දැනෙන රසයටත් ධර්මයේ කියන්නේ රස රූපය. කයට ස්පර්ශ වෙන පොට්ටබ්බයටත් ධර්මයේ කියන්නේ පොට්ටබ්බ රූපය. මෙන්න මේ පංචේන්ද්‍රයන්ටම විෂය වෙන බාහිර ලෝකයේ පිළිබඳ සියල්ලක්ම හඳුන්වනෝ රූප කියන පොදු නමින්. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ රූප කියලා හඳුන්වන්නේ සතර මහා භූත සහ ඒහා බැඳුණු අවශේෂ සියලුම රූප. ඉතින් අභිධර්මයේ ගැන දන්න අය පැහැදිලි කරගන්නට පහසුයි. ඒ අයට අභිධර්මයේ පැහැදිලි කරන රූප 28ක්. එතකොට ඒ 28න් හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික හතර හඳුන්වනවා මහා භූත රූප කියලා. ඒවා මහා භූත රූප හැටියට හඳුන්වන්නේ මේ විශාල ස්කන්ධයන් හැටියට. ගෙවල්, දොරවල්, ගොඩනැගිලි, ගහකොළ, කඳු, මහා මුහුද, සාගර ආදී නොයෙක් විදිහට මහත් මහත් වූ වස්තුන් හැටියට අපට ප්‍රකට වෙන්නේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික රූප කොටස ටික. ඒ නිසා ඒව හඳුන්වනවා භූත රූප. එතකොට ඒ භූත රූපයන්ගේ නිර්මාණය වුණු දේවල් අපි හඳුන්වනවා භෞතික කියලා. එතකොට දැන් ඒ භෞතික කියන ගණයට තමයි අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික ඇතුළත් වෙන්නේ. ඒවා ඇසුරු කොටගෙන පවතිනෝ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී තවත් රූප කොටස් සමූහයක්. ඒවා භූත රූප හැටියට නෙමෙයි හඳුන්වන්නේ. එතකොට ඒ අතට අහුවෙන දේවල් වලට අමතරව ඇසට පෙනෙනවා අපට වර්ණ ධාතුවක්. ඒ වර්ණ ධාතුව තමයි අපි රූප කියලා බොහෝ කොට හඳුනා ගන්න. ඇත්තටම පෙනුනේ අපි දැන් අතින් යමක් ස්පර්ශ කළාම ඒ අහුවෙන දේ නෙමෙයි අපට පෙනෙන්නේ. පෙනෙන්නේ වෙනම දෙයක්, හසු වෙන්නේ වෙනම දෙයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කැඩපතක් ළඟට ගිහිල්ලා, කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි හිටගත්තන් පස්සේ අපිට ඒකේ අපේ රූපය පේනවා. අපේ රූපය පෙනෙනකොට අපි කණ්ණාඩිය අතගාලා බැලුවොත් අපට සීතලක් විතරයි දැනෙන්නේ. මට සිලුටු බවක් විතරයි දැනෙන්නේ. අර අර පෙනෙන රූපය අපට අතට අහුවෙන්නේ නැහැ. අතට අහුවෙන්නේ අර කණ්ණාඩියේ පෘෂ්ඨය පමණයි. නමුත් රූපේ පැහැදිලිව අපට පෙනෙනවා. එහෙනම් ඒ අපට ඇහැට පේන්නේ අතට අහුවෙන එක නෙමෙයි, එහි තියෙන වර්ණ රූපය. දැන් මේ දැන් උදාහරණයක් හැටියට අපි කැඩපත ගැන සිහිපත් කළේ, දැන් අපේ පංචස්කන්ධය ගත්තහම වුණත් අපිට මේ අතින් යමක් ඇල්ලුවෙන් පස්සේ අතට ස්පර්ශ වෙන දේ නෙමෙයි අපට පේන්නේ. ස්පර්ශ වෙන්නේ පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. අපිට ඇහැට පේන්නේ වර්ණ රූපය. ඒතර වර්ණ රූපය සම්පූර්ණයෙන් මෙතනින් අයින් කළොත් අපිට දෙයක් තිබුණා වුණත් ඇසට ගෝචර වෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට කයෙහි ස්පර්ශ වෙන්න පුළුවන්. ස්පර්ශ වෙනවා, හැබැයි ඇහැට පේන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපිට ඒ අත්දැකීම තියෙනවානේ. දැන් සුළඟක් හමනකොට ඒ සුළඟේ සිසිලස කයට දැනෙනවා. ඒ වගේම මේ සුළඟ ඇඟේ හැපෙන විදිහ දැනෙනවා. ඒක ඒ සුළඟ උණුසුම් නම් එහි උණුසුමත් දැනෙනවා. ඒ සුළඟේ යම්කිසි වේගයක් තියෙනවා නම් ඒ වේගයත් අපේ කයට දැනෙනවා. හැබැයි අපිට හුළඟ පේන්නේ නැහැ. හුළඟ පේනවා කියලා අපි හිතන්නේ අර ගස්වල කොළ හෙල වෙනවා, ගස් එහාට මෙහාට ඇඹරෙනවා. ඒ ගහේ ස්වરૂපයනේ, ගහේ චලනයත් එක්කලා අපි සුළඟ කියන එක අනුමාන කරලා හඳුනා ගන්නවා මිස අපිට සුළඟ ඇහැට පේන්නේ නැත්තේයි එහි වර්ණ ධාතුව ඉතාම සූක්ෂම නිසා. එතකොට දැන් අපිට මේ අපේ කය උනත් පේන්නේ වර්ණ රූපේ නිසා. වර්ණ රූපේ නැති වුණොත් අපිට එය පැහැදිලිව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර වෙලාවට තාම පිරිසිදු ජලය තියෙන තැනක ඒ ජලයේ ගැඹුර කොච්චරද කියන එක අපිට ඇහෙන් බලලා එකපාරට හිතන්න බෑ. බොහොම නොගැඹුරු විදිහක් තමයි අපිට පෙනෙන්නේ ජලය ඉතාම පැහැදිලි නම්. ඊළඟට සමහරලාට විනිවිද පෙනෙන මොනවා හෝ ඝන ද්‍රව්‍යයක් තිබුණොත් අපිට ඒක එකපාරට කොච්චර ඝනකමද කියලා හිතාගන්න අමාරුයි. ඒ මොකද මේ වර්ණ රූපයෙන් තමයි ඒවැ හැඩතල, ඒවැ ගැඹුර මේ සියල්ලක්ම අපේ නේත්‍රයට දනවන්නේ. ඒ නිසා තමයි අපිට චිත්‍රයක් අඳිනකොට නිකන් මේ කොළයක් අරගෙන සම පෘෂ්ඨයක් තියෙන කොළයක අපිට ඕනනම් අඳින්න පුළුවන් පින්තූරයක් ඒකේ හැඩය, සටහන, ගැඹුර, උස, මහත මේ ගොඩාක් දේවල් අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන්. එක්තරා ත්‍රිමාණ ගතියක් අපිට අර පින්තූරෙන් පෙන්වන්න පුළුවන්. එතකොට අතගාලා බැලුවෙන් පස්සේ ඒක ත්‍රිමාණ ගතියක් නෑ, එතන තියෙන පෘෂ්ඨයක් විතරයි. නමුත් ත්‍රිමාණ ගතියක් ඕනනම් වර්ණවලින් පෙන්වන්න පුළුවන්. මේ බාහිර ලෝකෙත් ඇත්තටම අපි මේ හැම දෙයක්ම ත්‍රිමාණ විදිහට දකින්නේ ඒ වර්ණ රූපේ උපකාර කරගෙන. ආලෝකය ඒකට අපට සහාය වෙනවා. නේත්‍රයේ ස්වභාවය අපට ඒකට උදව් කරනවා. මනසින් තමයි අපි ඒ සියල්ලක් හඳුනාගන්නේ. එතකොට ඇත්තටම නේත්‍රයෙන් අපට හසු වෙන වර්ණ රූපය අනුව අපි බාහිර ලෝකයේ කික් දේවල් පිළිබඳව සංඥා සටහන් මවා ගන්නවා. ඒ පිළිබඳ මනෝභාවයන් ඇති කරගන්නවා. ඇති කරගෙන අපි රුචි අරුචි කියලා දෙපැත්තකට වෙන් කරගන්නවා. අර දකින වර්ණ සටහන්, ඒ දකින රූප. එහෙම රුචි අරුචි කියලා වෙන් කරගත්තාම අර රුචි වෙන ඒවා, ඒවත් අපි දැඩිව මනසින් ග්‍රහණය කරගන්නවා. අකමැති ඒවා, අකමැති ඒවත් අපිට නොදැනුවත්වම අපි මනසින් ග්‍රහණය කරගන්නවා. දැන් අපිට හිතෙන්නේ අපි කැමති නම් තමයි දේවල් අල්ලගන්නේ, කැමති නම් තමයි අපි දේවල් උපාදාන කරගන්නේ. එහෙම තමයි අපිට බැලූ බැලමට හිතෙන්නේ. නැහැ පින්නතුනි, අකමැති දේවලුත් අපි තදින් අල්ලගන්නවා. ඒ නිසානේ දැන් අපි කෙනෙක් එක්කලා හුඟා තරහ ඇති කරගත්තාම අපිට ඒ පුද්ගලයා නැවත නැවත මතක් වෙන්න ගන්නවා. මතක් වෙන ගානේ අපිට කෝපය මතුවෙනවා. ඊට පස්සේ එහෙම නැවත නැවත සිහි වෙලා දීර්ඝ කාලයක් එහෙම වෙනකොට අපේ මනසින් අයින් කරගන්නටම බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් සමහර අයගේ තියෙන යම් ගැටලු, හිතන්න, කල්පනා කරන්න අකමැති දේවල්, සමහර කියන්නේ අනේ හැමදෙන්නේ මට මේක අමතක කරගන්න බැහැ, කොච්චර අමතක කරන්න හැදුවත් හරියන්නේ නැහැ, ඒකමයි මතක. ඒ මොකද අකමැති දේ උපාදාන කරගෙන, දැඩිව ග්‍රහණය කරගෙන. පින්නතුනේ අපි තෘෂ්ණාවෙනුත් දේවල් උපාදාන කරගන්නවා. කෝපයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, පටිඝයෙන් අපි දේවල් උපාදාන කරගන්නවා. එතකොට දැඩිව අල්ලා ගැනීම තෘෂ්ණාව මූලික කොටගෙන තමයි සිද්ධ වෙන්නේ. තණ්හා පච්චය උපාදානං කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තෘෂ්ණාව තමයි උපාදානයට මූලික වෙන්නේ. හැබැයි තෘෂ්ණාව නිසාම තමයි ගැටීමත් හටගන්නේ. ඒ තෘෂ්ණාව නිසාම තමයි පටිඝයත් හටගන්නේ. ඒ නිසා අපි යම් කිසිවකට තදින්ම විරුද්ධ වුණොත්, අපි යම් කිසිවකට තදින්ම අකමැති වුණොත්, ඒ අකමැති වෙනවා කියලා කියන්නේම ඒක තදින් අල්ලා ගැනීම. දැන් බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ පසුපස ආපු දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේ ආදරෙන් සෙනෙහසෙන් පස්සෙන් ආවා නෙමෙයි. උපදින හැම භවයකම වගේ ඒ කිට්ටුවෙන් ළඟින් ඉපදිලා තියෙනවා. ඒ මොකටද? අර ගැටීමත් එක්කලා, ද්වේෂයත් එක්කලා, ද්වේෂයෙන් ඒ තරම්ම දේවල් බදාගන්න. දැන් මේ කාරණේ නොදන්නා නිසා තමයි සමහර විවාහ ජීවිත ගත කරන අය බිරිඳ සමග ගැටිලා, සැමියා සමග ගැටිලා, උපදින ආත්මිකවත් මට නම් හම්බ වෙන්න එපා කියලා ඒ තරමට සාප කරනවා. එහෙම සාප කරන්න කරන්න, ගැටෙන්න උපදින හැම භවයකම මුණගැහෙනවා. එතන මුණගැහෙන්න ඕන නැතිනම් සාප කරන එක ගැටෙන එක නෙමෙයි කල යුත්තේ. මනසින් පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඒ පිළිබඳව තියෙන වැදගත්කම මනසින් ඉවත් කරන එක. ඒ කියන්නේ පෙනුතුනේ අපි නරකයි කියලා හිතනවා කියන්නේත් ඒ දෙයට ලොකු අගයක් දෙනවා. හොඳයි කියන්නේත් ඇගීමක්, නරකයි කියන්නේත් ඇගීමක්. එතකොට ඒ නරකයි කියන ඇගීමත් එක්කලා එය තදින් මනසේ සටහන් වෙනවා, මනසේ ග්‍රහණය වෙනවා. බය හිතෙනවා කියලා කියන්නේ වැඩිපුර බය හිතුනොත් ඒක අමතක කරන්නම බෑ. ඒ මොකද්ද? ඒ උපාදාන වෙනවා. අපි වැඩිපුර බය වෙච්ච ගමන් ඒ අරමුණට අපි ලොකු අගයක් දුන්නා වෙනවා. එතකොට යමක් පිළිබඳව අපි ගොඩක් දුක් වෙනකොට, දුක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට ලොකු අගයක් දීලා අපි ඍණාත්මක වශයෙන්. අර ධනාත්මක විදිහ අගයක් දුන්නහම තමයි මම ඒකට කැමති, මං ආදරෙයි, මට ඒක ඕන, මට ඒක නැතුව බෑ. එහෙම කියන්නේ, එහෙම හිතෙන්නේ අර ධනාත්මක අගයක් දෙනකොට. ඍණාත්මක අගයක් දෙනකොට මම ඒකට කැමති නෑ, මම අකමැති, ඒතර මම ඒකට බයයි, මට ඒක ගැන දුක හිතෙනවා, මට පසුතැවීමක් ඇති වෙනවා, මට හරි කනගාටුවක් ඇති වෙන ඒ ගැන, මට ඒක මතක් වෙනකොට හරි හිතට අමාරුයි. එහෙම කියන්නේ අපි යම්කිසි දේවල් වලට යම්කිසි ඍණාත්මක අගයක් දීලා. ඉතින් ওই දෙකෙන් අපි කරලා තියෙන්නේ ඒ දැකපු දෙයට, අහපු දෙයට, දැනුණු දෙයට ලොකු අගයක් දීලා. ඒ අගය දෙනකොටම අපිට නොදැනුවත්වම මනසේ දැඩිව ඒක බන්ධනය වෙනවා. ඊට පස්සේ අපිට ඒක අමතක කරන්න අමාරුයි. නැවත නැවත සිහිපත් වෙනවා. නැවත නැවත අපේ මනසට ඒ අරමුණ එන්න ගන්නවා. එතකොට කැමැති අකමැති හැම දෙයක්ම අපේ මනසේ ওই විදිහට සටහන් වෙනවා. අන්න එහෙම සටහන් කරගන්නවාට, සටහන් වෙනවට, එහෙම දැඩිව ග්‍රහණය කරගන්නවට තමයි උපාදාන කරගන්නවා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේදී දේශනා කරන්නේ තණ්හාපච්ච උපාදානං කියලා. තණ්හාපච්ච උපාදානං කියලා කියන්නේ තණ්හාව නිසා තමයි උපාදානේ හටගන්නේ. එතකොට එහෙමනම් ද්වේෂය නිසා කොහොමද උපාදානේ හටගන්නේ? තණ්හාව නිසා තමයි ද්වේෂය ඇති වෙන්නේ. අපිට දෙයක් පිළිබඳ ඇලීමක් නැතිනම් යමක් මම මේකට කැමතියි කියනකොට තමයි ඊට වඩා වෙනස් ඒවට මම අකමැතියි කියන ප්‍රශ්නයක් අපේ මනසේ ඇති වෙන්නේ. එක දෙයකට කැමති වෙනකොටම අපිට නොදැනුවත්ව ඊට ප්‍රතිවිරුද්ධ දේවල් වලට අපේ මනස අකමැත්තක් ගොඩනැගෙනවා. එක දෙයකට රුචි වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ දෙයට අපිට නොදැනුවත්වම අරුචි බවක් මනසේ ගොඩනැගිලා. ඒ නිසා තණ්හාව නිසාමයි ද්වේෂය හටගන්නේ. ඒතොර තණ්හාපච්ච උපාදානං කියලා කියන්නේ අර තණ්හාව මුල් කොටගෙන තමයි අර කියන උපාදානය නිර්මාණය වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපි දකින රූප කියලා කියුවෙන් පස්සේ ද්‍රව්‍ය, පුද්ගලයෝ, වස්තුන් ආදී වශයෙන් අපි සම්මුති වශයෙන් කතා කරනවා. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ දකින වර්ණ රූපය. ඒ වර්ණ රූපයක් පමණයි මේ පෙනෙන්නේ කියන එක අපට අමතක වෙනවා. මට මේ පෙනෙන්නේ එක්තරා පුද්ගලයෙක්, එක්තරා සත්වෙක්. මේ පෙනෙන්නේ මට බිරිඳ, මේ පෙනෙන්නේ දරුවා, මේ පෙනෙන්නේ සැමියා, මේ මගේ හිතවන්තය, මේ මගේ අහිතවන්තය. එතකොට ඇත්තටම ඇහැට පෙනිලා තියෙන්නේ වර්ණ සටහනක් පමණයි. අර දැන් අපි ඡායාරූපයක් අරගෙන බලනකොට ඒ ඡායාරූපය මුද්‍රණය කරලා තියෙන කඩදාසියක නම් ඒ කඩදාසිය විතරයි එතන තියෙන්නේ. කඩදාසියේ යෙදිලා තියෙන වර්ණ සටහන් එක්ක අපිට එක්තරා පුද්ගලයෙක් තමයි සිහි වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට අපි ඇලුම් කළා නම් අන්න අර කඩදාසියේ තියෙන වර්ණ සටහන පෙනෙනකොටම අර ඇලීම, බැඳීම, සෙනෙහස මතුවෙලා එනවා. ඒ කෙනාට අපි අකමැති නම්, ගැටෙනවා නම් අර කඩදාසිය විතරයි අපි අතේ තියෙන්නේ. ඒකේ තියෙන වර්ණ සටහන විතරයි තියෙන්නේ. හැබැයි වර්ණ සටහන දකිනකොටම අපේ මනසේ නොරුස්සන ගතිය, නොමනාපේ, කෝපය, පටිඝය මතුවෙන්න ගන්නවා. එතකොට ඇත්තට මෙතන තියෙන දෙයකට නෙමෙයි, ඒ තියෙන දේ තුලින් අපේ මනසේ බොහෝ දේවල් මතුවෙන්න ගන්නවා. මේක තමයි සක්කාය දිට්ඨියේ තියෙන ප්‍රශ්නේ. මේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් හැටියට දේවල් වරදවා ගත්තන් පස්සේ අර කඩදාසියක් දකිනකොටත් වර්ණ සටහනක් දකිනකොටත් අපට වෙන ලොකු කතන්දරයක් තමයි ඔළුවට එන්නේ. එතන එහෙම එකක් නැහැ. එහෙම එකක් නැති වුණාට අපි එහෙම දෙයක් දැඩිව උපාදාන කරගෙන ඉන්නවා. එතකොට මේ පටලැවිල්ල ලෙහා ගන්න අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම පැටලි පැටලි දිගින් දිගට යනවා. එතකොට දැන් ඔය අපි කතා කළේ ඇසින් දකින වර්ණ රූපේ. ඒ වගේම තමයි කනින් අහන ශබ්ද. ඒ ශබ්ද කියන්නේත් එක්තරා රූපයක්. එතකොට ඒකත් මම මේ හඬට තමයි කැමති. මේ සංගීතයටයි මම කැමති. මේ සංගීත භාණ්ඩයට, මේ වාදනයටයි කැමති. මේ ගායන ශිල්පියටයි මම කැමති. එතකොට ඔය විදිහට එක එක ඒ ශබ්ද සටහන් එක්කලා අපේ මනස බැඳෙනවා. ඒ බැඳෙනකොට ප්‍රියමනාප ශබ්දත් එක්ක බැඳෙනකොටම ඊට වෙනස්, ඊට වඩා ප්‍රතිවිරුද්ධ ශබ්දවලට අපේ මනසේ රුස්සන්නේ නැති ගතියක් එනවා. දැන් සමහර ශබ්ද ඇහෙනකොට සමහරුන්ගේ ඇඟේ රෝමෝද්ගමනය වෙනවා. ඒ කියන්නේ ඇඟ හිරිගඩු පිපෙනවා, කිලිපොලා යනවා. ඒතර කෑ ගහන ඕක නවත්තන්න මේ ඒ මොකද ඒක ඇහෙනකොට කනටත් යම්කිසි අපහසුයක් තියෙන්න පුළුවන්, ඊටත් වඩා හිතට. එතකොට හිතෙන් ඒකට වෙනස් අගයක් දීලා තියෙන. ඒකට මම කැමති නැහැ. ඒ ශබ්දය මට දරන්න බෑ. ඒකේ ඇඟ හිරිවැටෙනවා, ඇඟ කිලිපොලා යනවා. ඒක භයානක ශබ්දයක්. එහෙම නැත්නම් ඇඟ හිරිවැටෙන ශබ්දයක්. දැන් මේ විදිහට අපි එක් එක් ඒවට අර්ථකතන දීලා තියෙනවා. ඒ අර්ථකතන ඒ ශබ්දයට අදාළ දෙයක් නෙමෙයි, අපේ මනසින් අපි ඒ පිළිබඳව ගත්තු තීරණ. එතකොට දැන් යම් හඬකට අපි කැමති වෙනකොට ඊට වඩා වෙනස් හඬවල් වලට අකමැත්තකුත් ගොඩ නැගෙනවා. එතකොට අර කැමති දේත් අපි දැඩිව අල්ලා ගන්නවා. අකමැති වෙනවා කියලා ගැටෙනවා කියලා අපි කරන්නේ ඒකත් දැඩිව ග්‍රහණය කිරීමයි. ඊළඟට ගන්ධ කියලා කියන්නේ නාසයට දැනෙන ස්වභාවය. ඒ ගන්ධයත් අපි ගන්ධ සුගන්ධ වශයෙන් දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදාගත්තන් පස්සේ මේ සුවඳට තමයි මම කැමති, මේ සුවඳ විලවුන් වර්ගයට තමයි මම කැමති. එතකොට ඒක දැඩිව අල්ලා ගන්නවා. එතකොට ඒ එක පැත්තක් අල්ලා ගන්නකොට ඊට වඩා වෙනස් ඒවට මම කැමති නැහැ. අපෝ මලකුණු ගඳට නම් මම කැමති නැහැ. මීකුණු ගඳට කැමති නැහැ. පිලි ගඳට මම කැමති නැහැ. මට වමන යන්නේ නැව, ඔක්කාරෙට එනවා. ඒ කියන්නේ මොකද්ද? අර මනස විසින් ඒ ගන්ධයන් ප්‍රතික්ෂේප කරනවා. දැන් සමහර ගන්ධයන් විතරක් අපි කැමති වෙනවා. එතකොටම සමහර ගන්ධයන්ට අපි අකමැති වෙනවා. අකමැති වෙච්ච ගමන් ඒක දැඩිව මනසින් ග්‍රහණය කරගන්නවා. කොච්චර ග්‍රහණය කරගන්නවද කියනවනම් කයත් ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා. දැන් සමහර තැන්වලදී සමහර දුර්ගන්ධයන් එනකොට ඇතැම් අයට දරා ගන්නට බෑ. කැරකිල්ල වගේ එනවා, හිස කකියන්න ගන්නවා, ඊට පස්සේ ඔක්කාරයට එනවා, වමන යනවා. ඇයි ඒ? එතකොට අනිත් අය හොඳට ඉන්නවා, Tamanට දරා ගන්නට බෑ. ඒ මොකක්ද? ඒක කයේ ප්‍රශ්නයක් නෙමේ, මනසින් ඒක විඳින විදිහ, මනසින් ඒකට දෙන අගය. ඒ අගය දෙනකොටම ඒක මනසෙ දැඩිව උපාදාන වෙන්නට ගන්නවා. ඒකෙන් මනස අයින් කරගන්නටම බැරි මට්ටමට. එතකොට ඒ ආග්‍රහණය පිළිබඳව, ඒ ගන්ධය පිළිබඳව සිහි නොකර ඉන්න ඕන නම් පුළුවන්. හැබැයි සිහි නොකර ඉන්න හැදුවට ඒකම එනවා, තදට දැනෙනවා. ඒක අයින් කරගන්න බෑ. සමහරවිට අනිත් අයට ඒක දැනෙන්නේ නැහැ. Tamanට ඒක නැවත නැවත දැනෙන්න ගන්නවා. කුමක් නිසාද? ඒක ගැන වැඩි අවධානයක් යොමු කරලා ඒක මනසින් උපාදාන කරගෙන ඉන්න නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ වර්ණ, ගන්ධ, රස, ඊළඟට පොට්ටබ්බ. පොට්ටබ්බ කියලා කියන්නේ කයට ස්පර්ශ වෙන ස්වභාවය. මෘදු මොලොක් බව, සිසිල් බව, උණුසුම් බව, මේ හැම දෙයක්ම අපි එක්තරා ප්‍රමාණයකට විවිධ ආකාර සටහන් උපාදාන කරගන්නවා. ඒ කැමති ඒවා වෙනම උපාදාන කරගන්නවා, අකමැති ඒවා අකමැති කියලා වෙන උපාදාන කරගන්න. එතකොට අපේ කයෙහි යම් යම් ස්පර්ශයන් ඇති වෙන ඒවා සමහර දේවල් වලට අපි කැමති නැහැ. ඒ කැමැති නැතිවට වහා ප්‍රතික්‍රියා දක්වනවා. ඉක්මනට අපි අතපය ඉවත් කරගන්න උත්සාහ කරනවා. ඒවා සවිඥානිකවත් සිද්ධ වෙන්නට පුළුවන්, සමහරට අවිඥානිකවත් කය ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ස්ථායි පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් එක්කලා. එතකොට මේ විදිහට කායිකව සහ මානසිකව අපි සමහර දේවල් වලින් බැහැර වෙන්නට උත්සාහ කරන සමහර දේවල් වල පැටලිලා, එතිලා, වෙලිලා, ඒවැම ගිලිලා ඉන්නට කැමති වෙන්නේ ඇලීම් ගැටීම් වශයෙන් අපි මේ දේවල් උපාදාන කරගෙන ඉන්න නිසා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් කියන පංචේන්ද්‍රයන්ගෙන්ම අපි ගන්න අරමුණු පොදුවේ හඳුන්වනවා රූප කියලා. ඒ ඉන්ද්‍රිය පහෙන්ම ගත්තු යම් යම් රූප සටහන් මේවට මම කැමති, මේවට මම කැමති නැහැ කියලා ඇලීම් වශයෙන්ුත් ගැටීම් වශයෙන්ුත් අපේ මනසින් අපි ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ දැඩිව ග්‍රහණය කරගත්තන් පස්සේ ඒ ඉබඳු සටහන් අප්‍රමාණව පවතිනවා. ඒ පවතින රූප පිළිබඳව සියලු එකතුව රූප ස්කන්ධයයි. එහෙම නැත්නම් ඒවා දැඩිව උපාදාන කරගෙන තියෙන නිසා රූප උපාදානස්කන්ධයයි කියලා හඳුනා ගන්න. ඊළඟට වේදනාවත් ඒ විදිහට. දැන් පළවෙනි කාරණේ තමයි රූප උපාදානස්කන්ධය, දෙවෙනි එක වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසින් දකින රූප නිසා සුඛ දුක්ඛ කියන වේදනාවන් අපි ඇති කරගන්නවා, විඳිනවා. සෝමනස්ස දෝමනස්ස වශයෙන්. ඊළඟට කනින් ඇහෙන ශබ්ද නිසා සෝමනස්ස දෝමනස්ස වශයෙන් අපි වේදනා ඇති කරගන්න. නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් රස විඳින දේ සහ කයින් ස්පර්ශ කරන දේ මානසික විතරක් නෙමේ, ඒ සුඛ දුක්ඛ හැටියට රළු විදිහටම අපි උපාදාන කරගන්න. මේ විදිහට ෂඩේන්ද්‍රයන්ගෙන්ම, පංචේන්ද්‍රයන්ගෙන් විතරක් නෙමේ මනසට අපට දැනෙන දේවල්, මනසට සිහි වෙන දේවල් වලිනුත් අපට සෝමනස්ස දෝමනස්ස ඇති වෙනවා. දැන් පංචේන්ද්‍රයන්ගෙන් කිසිවක්ම ස්පර්ශ නොවී උනත් අපි හිතමු අපි නිදාගෙන ඉන්නවා කියලා. ඒතර ඇහෙන් රූප ගන්නෙත් නැහැ, කනෙන් ශබ්ද ගන්නෙත් නැහැ, නාසයෙන් ආග්‍රහණය ගන්නෙත් නැහැ, දිවෙන් රසය ගන්නෙත් නැහැ, කයෙන් ස්පර්ශ ගන්නෙත් නැහැ. ඒ මොකුත් නැහැ. හැබැයි මනසින් අර පූර්ව සටහන් නැවත නැවත සිහි කරනකොට අපි සතුටු වෙනවා, දුක් වෙනවා, බියපත් වෙනවා, තැති ගන්නවා, වැළපෙනවා, හඬනවා. ඒ සියල්ලක් මනසින් විතරක්ම උනත් සිද්ධ වෙනවා. ඒ නිසා එය හඳුන්වනවා මානසික උපාදානයේ හැටියට. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් අපි මේ පංචස්කන්ධයක් හැටියටම දේවල් උපාදාන කරගෙන භුක්ති විඳිනවා. එතකොට වේදනා ස්කන්ධයේ හැටියට අපට ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් කියන මේ ඉන්ද්‍රිය හය නිසාම සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස වශයෙන් වේදනාවන් අපි භුක්ති විඳිනවා. එතකොට සුඛ වේදනාවට සහ සෝමනස්ස වේදනාවට අපි ඇලුම් කරනවා. සුඛ වේදනා කියන්නේ කයට දැනෙන සුවපහසු ගතිය. සෝමනස්ස කියලා කියන්නේ සිතට දැනෙන සුවපහසු ගතිය. එතකොට මේ දෙකටම අපි කැමති. දුක්ඛ කියලා කියන්නේ කයට දැනෙන කටුක කර්කස ගතිය. දෝමනස්ස කියලා කියන්නේ සිතට දැනෙන කර්කස ගතිය. එතකොට ඒ කයට දැනෙන කර්කශ ගතියටත් සිතට දැනෙන කර්කශ ගතියටත් දෙකටම අපි අකමැති වෙනවා. කයටත් සිතටත් දැනෙන සුවසොම්නස් ගතියට අපි ඇලෙනව බැඳෙනවා. එතකොට සුඛයට සහ සෝමනස්සයට ඇලීම නිසා අපි ඒව උපාදාන කරගන්නවා. දුක්ඛයට සහ දෝමනස්සයට ගැටීම නිසා අපි ඒව උපාදාන කරගන්න. ඒතර යම් අවස්ථාවක අපිට යම් සිද්ධියක් සම්බන්ධව එතනදී ඇති වුණු කයට යම් පීඩාවක් ඇති නොවුනත් සිතට යම් කිසි දුකක් වේදනාවක් දැනුණා නම් ඒ සිද්ධිය සිහි කරන වාරයක් පාසා අර දැනුණු දෝමනස්සේ අපේ මනසේ අවදි වෙන්නට පුළුවන්. එතකොට උදාහරණයක් හැටියට ගත්තහම පිටතුනේ දැන් යම් කිසි කෙනෙක් අපට දෝෂාරෝපණය කරපු සිද්ධිය ගම්මුකෝ. එතකොට දැන් ඒ දෝෂාරෝපණය කරපු අවස්ථාව ඉක්මිලා ගිහිල්ලා සතියක් ගත වෙලා, මාසයක් ගත වෙලා, අවුරුද්දක් ගත වෙලා, අවුරුදු ගණනාවක් ගත වෙලා දැන් අපි ඇඳ උඩ ඉඳගෙන මේ සිද්ධිය ගැන සිහි කරනවා. සිහි කරනකොටම අපිට අර සිද්ධිය නැවිම වී පේනකොට එදා යම් කිසි දුම්නසක්, නොසතුටක් ඇති වුණා නම් අදත් ඒ වගේ ටිකෙන් ටික අපේ මනස නොසතුටටපත් වෙන්න පටන් ගන්නවා. දැන් අර සිද්ධිය මෙතන නැහැ. ඒ බැනපුව මොකුත් දැන් ඇහෙන්නේ නැහැ. නමුත් දැන් මේ ඇහෙනවා වගේ ඒ වචන සිහි වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි රූප උපාදානය. අර ශබ්දය උපාදාන කරගත්තුව දැන් මේ දැන් ඇහෙන්න වගේ අපිට නැවත නැවත ඇහෙන්න ගන්නවා. එතකොට අපිට සිහිනෙදිත් ඔය දෙයම සිද්ධ වෙනවා. කලින් ගත්තු වර්ණ සටහන්, ශබ්ද සටහන්, ගන්ධ සටහන්, රස සටහන්, ස්පර්ශය පිළිබඳ සටහන්, ඒ හැම දෙයක්ම අපිට නින්දෙදිත් නැවත නැවත මතුවෙන්නට ගන්නවා. ඒ වගේම නිදාගෙන නොහිටියා වුණත් අපිට නිෂ්කලංකව ඉඳගෙන කල්පනා කරනකොට ඒ සටහන් හැම දෙයක්ම මතුවෙවි එන්න පටන් ගන්නවා. පින්නතුනි, රහතන් වහන්සේටත් කෙලස් නැසු උතුමන් වහන්සේලාටත් ඕනනම් අතීතයේ දේවල් සිහි කරන්න පුළුවන්. අපටත් සිහි කරන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ අපි ප්‍රතඥයයි අතර තියෙන වෙනස මොකද්ද? වෙනස තමයි පින්නතුනි, රහතන් වහන්සේ දේවල් සිහිපත් කළාට ඒවා උපාදාන කරගෙන නැහැ. ඒ කියන්නේ දැන් අපි කියවනේ අර අපට බැනපු කෙනෙක් පිළිබඳව අපි සිහි කළොත් එහෙම එදා අපට යම් නොසතුටක් ඇති වුණාද, ඒ වගේ නොසතුටක් දැනුත් ඇති වෙන්න ගන්න. ඒ තමයි උපාදානය. රූපය උපාදාන කරගෙන, ඒ වේදනාව උපාදාන කරගෙන, ඒ සංඥා උපාදාන කරගෙන, සංඛාර උපාදාන කරගෙන, ඒ සිතුවිලි මනෝභාවයන් උපාදාන කර, ඒවැ රිදුම තමයි අපට දැනෙන්නේ. දෝමනස්ස වේදනාවක් හැටට කයට අමුතු අමාරුවක් දැනෙන්නේ නැති වුණාට සිතට දැනෙනවා. සිත අමාරුවටපත් වෙනකොට කයටත් ඒකේ අමාරුව ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි රහතන් වහන්සේට තමන්ට අසවලා දොස් කිව්ව අය, බැන්න අය, නිග්‍රහ කළාය කියලා අපි හිතමු උන්වහන්සේ රහත් වෙන්න කලින් වෙච්ච සිද්ධියක් කියලා. රහත් වෙන්න කලින් උන්වහන්සේ ප්‍රතඥ පුද්ගලයෙක් හැටියට ඉන්නකොට උන්වහන්සේටත් කෝපය මතුවෙනවා, සමහර වෙලාවට ගැටෙනවා, නොසතුට ඇති වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙනවානේ. දැන් උන්වහන්සේ රහත් වෙලා, ඒ කියන්නේ කෙලස් නැසලා, දැන් උන්වහන්සේට අර ප්‍රතඥ කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක් උන්වහන්සේ සිහිපත් කරනවා. සිහිපත් කරනකොට ඒ බැනපු හැටි, තමන්ට ගහපු හැටි, තමන්ගේ හිත රිදිච්ච හැටි, තමන් කෝප වෙච්ච හැටි, තමන් නැවත පෙරලා බැනපු හැටි ඔක්කොම දේවල් සිහි කරන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ උන්වහන්සේගේ හිත නරක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ හිත රිදෙන්නේ නැහැ. ඇයිද? ඒ වේදනාව උපාදාන කරගෙන නැහැ උන්වහන්සේ. ඒ සියලු උපාදානයන් ප්‍රහීණ කරලා. හැබැයි උන්වහන්සේට එදා වෙච්ච සිද්ධිය අපටත් වඩා හොඳට සිහි කරන්න පුළුවන්. ඒ හැම එකක්ම එකින් එක මතක් කරන්න පුළුවන්. ඒ අනිත් කෙනා කිව්ව දේවල්, ඒ වෙලාවේ එතනත්තා කොච්චර නොසතුටින්ද හිටියේ, නිග්‍රහශීලී හැඟීමෙන්ද අපි දිහා බැලුවේ, එතකොට තමන්ට එතනදී මොකද වුනේ, ඒ ඔක්කොම ටික පැහැදිලිව සිහි කරන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේට තරහ යන්නේ නැහැ. ඇයිද තරහ යන්නේ නැත්තේ? රහතන් වහන්සේ සිහි කරනවා පමණයි, උපාදාන කරගෙන නැහැ. දැන් ප්‍රතඥ අපට තියෙන දෝෂය තමයි අපටත් සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරනකොට අපි ඒක භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා කියන්නේ කනවා කියන එක විතරක් නෙමෙයි, අපි මනසින් විඳිනවා එකේ යම්කිසි වේදනාවක්, සුඛයක් හෝ දුක්ඛයක් හෝ සෝමනස්සයක්, දෝමනස්සයක් අපි විඳිනවා. ඉතින් ඒක දැඩිව විඳිනකොට අපේ කයටත් ඒකේ අමාරුව දැනෙනවා. ඒ නිසානේ පින්නතුනි, සමහර වෙලාවට දැන් යම්කිසි දුර්ගන්ධයක් දැනෙච්ච තැනකදී අපිට ඔක්කාරයට නෝමනයන් එනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ දුර්ගන්ධය නැහැ, අරක ගැන සිහි කරනකොටත් වමනට එන්න එනවා. ඒ මොකද? දැන් මේ කය පවා ප්‍රතික්‍රියා දක්වන්නට ගන්නවා අර මනෝභාවයන්ට අනුව. නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් එකට ප්‍රත්‍ය වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඇති වෙන මනෝභාවයන්ට අනුව කය වෙනස් වෙනවා. ඇති වෙන කායික ස්වરૂපයන්ට අනුව මනෝභාවයන් වෙනස් වෙනවා. මේ දෙක අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය විදිහට වේදනාව අපි දැඩිව උපාදාන කරගෙන තියෙනකොට ඒ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස වේදනාවන් අපට ඒ සිද්ධිය සිහි කරනකොට, ඒ පුද්ගලයා සිහි කරනකොට, ඒ අවස්ථාව සිහි කරනකොට යලිත් ඒ වගේම මතුවෙන්නට ගන්නවා. ඒ කුමක් නිසාද? වේදනා උපාදානය නිසා. ඊළඟට සංඥා උපාදානයයි කියලා කිව්වේ ඒවාෙහි සටහන්. අර රූප සටහන්, ශබ්ද සටහන්, ගන්ධ සටහන්, රස සටහන්, ස්පර්ශ සටහන්, ඒ වගේ මනසට අරමුණු වෙච්ච යම් යම් කරුණු පිළිබඳව වෙන්වෙන් සටහන්. අපිට හැම දෙයක්ම වෙන් කරගැනීමේ යම් කිසි ඒකට අනන්‍ය වූ සටහනක් තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් පේර ගෙඩියක් කනකොට කොහොමද, ඇපල් ගෙඩියක් කනකොට කොහොමද, ඇපල් ගෙඩියේ වර්ණය, ඒකේ සුගන්ධය, ඒකේ රසය, ඒකේ දැනෙන මොලොක් බව හෝ තද බව, ඒ පිළිබඳ වෙනම සටහනක්ද? පෙර ගෙඩියක් කනකොට ඒකේ වර්ණය, සුගන්ධය, රසය, ඒ මොලොක්කෝ, රළු ගතිය, ඒවා පිළිබඳ වෙනම සටහනක්ද? එතකොට අපිට මේ දෙක මාරු වෙන්නේ නැහැ. අපිට වෙනත් මොනවා හරි අනුභව කරනවා. මේක නම් ඇපල් වගේ. මේක නම් පේර වගේ. එතකොට ඒක පේර නෙමෙයි, ඒක ඇපල් නෙමෙයි. ඇයිද ඒ වගේ කියලා හිතෙන්නේ? අර ඇපල් ගෙඩිය තිබුණා වගේ යම් යම් සටහන් මේකේ තියෙනවා. හැඩේ ඒ වගේ වෙන්න පුළුවන්, සුවඳ ටිකක් ඒ වගේ වෙන්න පුළුවන්, රසය ඒ වගේ වෙන්න පුළුවන්, දැනෙන මොළොක් ගතිය ඒ වගේ වෙන්න පුළුවන්. අර පේර ගෙඩිය අනුභව කරනකොට තිබිච්ච ඒ පේර ඇටවල තිබිච්ච තද ගතිය ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් අපට හැපෙනකොට පේර ඇටයක් වගේ ඒ හැපුණේ. එතකොට එහෙම සංඥාවක් අපට එනවා. ඒ කුමකින්ද? අපි අර සටහන් අරගෙන තියෙන විදිය. ඊළඟට ශබ්දත් එහෙමයි. කපුටේ කෑ ගහන්නේ මෙහෙමයි, කොහෙක් කෑ ගහන්නේ මෙහෙමයි. එතකොට ඒවා පිළිබඳ සටහන් අරන් තියෙන නිසා ශබ්දයක් ඇහෙනකොට මේ අසවල් සතා කෑ ගහනවා වගේ ඇහෙන්නේ. ආග්‍රහණයක් දැනෙනකොට මේ අසවල් දේ වගේ මේ දැනෙන්නේ. දැන් අපි සමහර දේවල් ඒ විදිහට උපාදාන කරගත්තන් පස්සේ අපිට වෙනත් අවස්ථාවලදී ඒ සටහන් මතුවෙනවා. දැන් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා සමහර ශබ්ද තියෙනවා, සමහර ආග්‍රහණයන් සුගන්ධයන් තියෙනවා, සමහර ශ්‍රවණයන් තියෙනවා, සමහර ස්පර්ශයන් තියෙනවා. වෙනම තැනකට අපි වරයි යනවා. අපි දැන් ඉන්නේ මෙතන වුණාට ඒ සුගන්ධය සිහි වෙනකොට අපිට ජීවිතේ පළවෙනි වතාවට ඒ සුවඳ දැනෙච්ච තැන මැවිලා නිකන් ඒ පරිසරයේ දැන් ඉන්නවා වගේ දැනෙන්න ගන්න. යම්කිසි ශබ්දයක්, සංගීතයක් අපිට මුලින්ම අහන්න ලැබිච්ච, ප්‍රිය වෙච්ච තැන දැන් සිහි කරනකොට දැන් ඉන්නේ මෙතන වුණාට අපි නිකන් එතන ඉන්නවා වගේ ගතියක් අපිට දැනෙනවා. රසයත් එහෙම, ස්පර්ශයත් එහෙම. එතකොට අවසානයේ අපි මෙතන නෙමෙයි ඉන්නේ, අපි ඉන්නේ මනෝලෝකයක් තුල. ඒ කුමක් නිසාද? අපි අර සංඥා උපාදාන කරගෙන, ඒවා පිළිබඳ සටහන් උපාදාන කරගෙන. එතකොට මේ මනෝලෝකය තුල තමයි අපි වැඩිපුර ජීවත් වෙන්නේ. පියවි ලෝකයේ ස්පර්ශ වෙන දේවල් එක්කලා නෙමෙයි. ඒක තමයි උපාදානයේ තියෙන ගැටලුව. ඊළඟට සංඛාර උපාදානය. සංඛාර උපාදානය කියලා කියන්නේ චේතනාව මුල් කොටගත් මනෝභාවය. ඒ කියන්නේ දැන් ඔන්න අසවලා මට දොස් කිව්වා. දොස් කියනකොට මම මේ පුද්ගලයා පිළිබඳව තරහ ආවා. ඔහු ගැන මට මෙහෙම මෙහෙම හිතුණා. ඒ හිතිච්ච ටික දැන් අවුරුදු ගාණක් ගියා වුණත් නැවත ඒ සිද්ධිය ගැන හිතනකොට ඒ හිතුණු දේවල් නැවත නැවත හිතෙන්න ගන්නවා. නැවත නැවත මතක් වෙන්න ගන්නවා, කල්පනා වෙන්න ගන්නවා. එතකොට ඒ විදිහට අපි ඒ තැනත්තා පිළිබඳව ඇති කරගෙන තියෙන ආකල්පය, මනෝභාවය, ඒව ඔක්කොම නැවත නැවත මතුවෙන්න ගන්නවා. මේ තැනත්තා මගේ සතුරෙක්ය, මේ තැනත්තා මගේ මිතුරෙක්ය. මෙහෙම හිතාගත්තාම, මෙහෙම සටහන් ගත්තාම අපිට මේ පුද්ගලයා සිහි වෙන ගානේ අර සතුරු මානසිකත්වයේ තමයි එන්නේ. අර මිත්‍රයා සිහි වෙන ගානේ අපිට මිතුරු මානසිකත්වයේ තමයි එන්නේ. මේ විදිහට අපි සංස්කාර උපාදාන කරගන්න තියෙනවා. ඊළඟට විඥාන කිව්වේ චක්කු විඥාන, සෝත විඥාන වශයෙන් අපිට ඇසට රූප හමු වෙනකොට එය හඳුනා ගන්නා සිතක් පහළ වෙන එක තමයි චක්කු විඥාන. කනට ශබ්ද ගෝචර වෙනකොට එය හඳුනා ගන්නා සිතක් පහළ වෙන එක තමයි සෝත විඥාන. මේ විදිහට ඝාන කියන්නේ ආග්‍රහණය සම්බන්ධ, ජීවහා විඥාන කියන්නේ රසය සම්බන්ධ, ඊළඟට කාය විඥාන කියලා කියන්නේ පොට්ටබ්බේ සම්බන්ධ, මනෝ විඥාන කියලා කියනවා මනසට අරමුණු වෙන හැම දෙයක් සම්බන්ධව ඇති වෙන සිත. ඒ හැම එකක්මත් අපි ඒ ආකාරයෙන් උපාදාන කරගන්නවා. ඒව හඳුන්වනවා විඥාන උපාදාන ස්කන්ධය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්නෝයි රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ, සංඥා උපාදාන ස්කන්ධ, සංඛාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන ස්කන්ධ කියන මේවා එකට එකතුනෙන් පස්සේ මේවා වෙන් වෙන්ව ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙනම නාම රූප ධර්මයන්. මේ හේතුවෙන් මේ ඵලය ගොඩ නැගෙනවා කියලා අපිට වෙන් කරගන්න බැරුව මේ සියල්ලක්ම එකට සටහන් වෙලා තියෙන, ඒවා ගැන සිහි කරන, ඒවා ගැන අරමුණු කරන කෙනෙක් ඉන්නවා වගේ සංඥාවක් අපි තුල තහවුරු වෙනවා. එතකොට මේ නාම රූප ධර්ම ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙනවා කියන එක අපිට පේන්නේ නැතු යනවා, දැනෙන්නේ නැතු යනවා. ඒක හිතෙන්නේ නැහැ. ඇයිද හිතෙන්නේ නැත්තේ? ඕන වෙලාවක සිහි කරනකොට අර මුල් ගතිය අපිට මතුවෙන්න ගන්න අර උපාදානය නිසා. එතකොට අපිට ඒවාහි අනිත්‍ය බව, අසවලා මට බැන්නා කියන එක, ඒ බැනපෙක ඉතින් බැනලා ඉවරයි, ඒක වායුවට එකතු වුණා, ඒ ශබ්ද තරංග ටික දැන් අහෝස වෙලා ඉවරයි. ඒක අනිත්‍යයි. ඒක අනිත්‍ය වුණාට ඒක අනිත්‍යයි කියලා අපිට හිතෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඇයි? අපිට ඕන දවසක ඒක සිහි කරන්න පුළුවන්. සිහි කරන ගානේ අපිට තරහ එනවා. සිහි කරන ගානේ අපිට රුස්සන්නේ නැති මනෝභාවයන් එනවා. එතකොට මේ බැන්නේ මට තමයි. කවුද මේ සිහි කරන්නේ? මම තමයි සිහි කරන්නේ. එතකොට කවුද බැන්නේ? අසවලා තමයි බැන්නේ. දැන් එතන තිබුණෙත් නාම රූප ධර්ම ටිකක්, මෙතන තියෙනෙත් නාම රූප ධර්ම ටිකක්. ඒ නාම රූප ධර්ම ටික එතන ඇති වෙලා නැති වුණා, එහි પરම්පරාවයි දැන් තියෙන්නේ. මෙතනත් නාම රූප ධර්ම එදා ඇති වෙච්ච ටික නෙමෙයි මේ තියෙන්නේ. ඒවා ඇති වෙලා නැති වෙමින් එන પરම්පරාවයි තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි අපිට දැනෙන්නේ. ඒ විපරිණාමය අපිට පේන්නේ නැතු යනවා, දැනෙන්නේ නැතු යනවා. අපිට හිතෙන්නේ ඔහු මට බැන්නා, මම බැනුන් ඇහුවා. මා ඒ නිසා මම ඔහුත් එක්කලා ඔහු මට ප්‍රියමනාප පුද්ගලයෙක් නෙමෙයි. ඒ විදිහට ඔහුය, මමය, ඇයය ආදී වශයෙන් අපි සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ ස්කන්ධයන් ගොඩවල් වෙන් කරගෙන ග්‍රහණය කරගන්නවා. ඇයිද? ඒ වෙලාවේ නාම රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යන බව, අනිත්‍ය ධර්මය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව අපි හරියට හඳුනා ගන්නවා වෙනුවට ඒවා දැඩිව මනසේ උපාදාන කරගෙන හැම විටම ඒවා සිහි කර කර තලුමරමර අපි ඒවා භුක්ති විඳිනවා. එතකොට ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවවත් අනිත්‍ය බවවත් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනෝ සක්කායංචව භික්කවේ දේසිස්සාමි. මහණෙනි, සක්කාය කියන්නේ කුමක්ද කියලා මම ඔබලට පැහැදිලි කරනවා. එතකොට සක්කාය කියන්නේ කුමක්ද? රූපෝපාදානේ, වේදනාෝපාදානේ, සංඥාෝපාදානේ, සංඛාරෝපාදානේ සහ විඥානෝපාදානේ. එතකොට සක්කාය සමුදය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ සක්කාය ඇති වෙන හේතුව මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය පිළිබඳ වැරදි වැටහීම. එහෙම නැත්නම් ඒ උපාදානයේ නිසා ඇතිවෙන වැරදි දෘෂ්ටිය, වැරදි අදහස තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඒතොර ඒ සක්කාය දිට්ඨි ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ පටලවිල්ලේ වැරදි වැටහීම ගොඩනගන්නේ මොකක් නිසාද? අර තෘෂ්ණා උපාදානයේ නිසා. දේවල් දැඩිව උපාදාන කර ගැනීම නිසා. ඒ නිසා තණ්හාව තමයි මේ ගැටලුව ඇති කරන ප්‍රධාන මූලය, ප්‍රධාන හේතුව කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට පින්නොත්‍රි, අපි ගැටිලත් සමහර දේවල් උපාදාන කරගත්තා. ඒක ඇත්ත. නමුත් ඒ ගැටෙන්නටත් හේතුනේ තණ්හාව නිසා. තණ්හාව දුරු කරපු තැන ගැටීමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අනාගාමී ඵලයට පත් වෙනකොට කාමරාගය දුරු කරනකොට පටිඝය දුරු වෙනවා. කාමරාගය දුරු වෙලා පටිඝය විතරක් ඉතුරු වෙන්නේ නැහැ. කාමරාග පටිඝ දෙක එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇලීමක් ඇත්නම් තමයි ගැටීමක් ඇති වෙන්නේ. ගැටීමක් තියන්නේ ඇලීමක් නිසායි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා තණ්හාව තමයි මේ පටලැවිල්ල ඇති කරන්නේ. ඒතර තණ්හාව දුරු කරපු තැන ඒ දේවල් වලට අපි අගයක් දෙන ගතිය අඩු කරගත්තාම මේවාහි වටිනාකමක් තියනවා, වැදගත්කමක් තියනවා කියලා හිතන ගතිය අඩු කරගත්තාම කොහොමද ඒක අඩු කරන්නේ? ඒකට අපිට ප්‍රඥාව අවදි කරන්නට වෙනවා. එතකොට තණ්හාව දුරු කළොත් තමයි මේ ප්‍රශ්නේ निराකරණය වෙන්නේ. තණ්හාව දුරු කරන්නට නිකම් බෑ, ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගය. දැන් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවානේ සක්කාය කියන්නේ කොමක්ද කියලාත් කියා දෙනවා, ඒකට හේතුවත් කියා දෙනවා, ඒක නැති කරන හැටිත් කියා දෙනවා, ඒක නැති කරන මාර්ගය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයයි, ඒකට හේතුව තණ්හාවයි, ඒක නැති කිරීම නිවනයි. ඒක නැති කරන්නට කුමක්ද කළ යුත්තේ? පළවෙනියටම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදි වශයෙන් දක්වන ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කරන්න ඕන. එතකොට ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනිම මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. එයි ඒක මුලටම අරගෙන තියෙන්නේ. පින්නතුනේ දැක්ම නිවැරදි නැති නිසායි අපිට මේ වැරදි වැටහීම් ඇති වෙන්නේ. වැරදි වැටහීම් නිසායි අපිට තණ්හාව, ගැටීම නිර්මාණය වෙන්නේ. තණ්හාව දුරු කරන්න කියලා කිව්වට ඒක නිකම්ම දුරු කරන්න බෑ. ඇයිද දුරු කරන්න බැරි? තණ්හාව ඇති වෙන්නේ හේතුවක් ඇතුවයි. මොකද්ද හේතුව? අවිද්‍යාව සහ මිච්ඡා දිට්ඨිය. අවිද්‍යාව කියලා කියන්නේ කරුණු පැහැදිලි නැති ගතිය, මෝහය. අවිද්‍යාව කියලා කියන්නේ අඳුරු ගතිය. ප්‍රකට කරන්නේ දැන් ආලෝකයේ නැති තැන අපිට මොකුත් පැහැදිලිව පේන්නේ නැහනේ. ඇහැ හොඳට තිබුණා වුණාට, අරමුණු තිබුණා වුණාට ආලෝකයේ නැත්තම් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති ගතිය තමයි අවිද්‍යාව, මෝහය කියලා කියන්නේ. තව එකක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පෙනිලා තියෙනවා, හැබැයි වැරදි විදිහටයි පෙනිලා තියෙන්නේ. දැකලා තියෙනවා වැරදි විදිහටයි දැකලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආලෝකේ නැති තැන මොකුත් පේන්නේ නැහැ. ඒ වගේ තමයි අවිද්‍යාව මෝහය. සමහර වෙලාවට දැන් සඳ එළිය වගේ වැටලා තිනකොට රාත්‍රී අඩ අඳුරක් තියෙනවා අඩ ආලෝකයක් තියෙනවා. එතකොට සමහර දේවල් අපිට පෙනිලා තියෙනවා. හැබැයි පෙනිලා තියෙන්නේ නිවැරදි විදිහට නෙමෙයි. සමහර වෙලාවට ආලෝකේ වැටිලා තියෙන එක්තරා වර්ණ ආලෝකයක් තමයි වැටිලා තියෙන්නේ. දැන් අපි හිතමු පොය දවසක සියලු දෙනාම සුදු ඇඳගෙන වාඩි වෙලා බණක් අහනවා. එතකොට උඩින් කොළ පාට හරි රතු පාට හරි විදුලි බල්බයක් දැල්වලා තියෙනවා. දැන් ඈත ඉඳන් බලන කෙනෙකුට අර කතා කරන්නේ මොනවද කියලා පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඔහුට පේනවා සියලු දෙනාම කොළ පාට ඇඳගෙන සියලු දෙනාම රතු පාට ඇඳගෙන. එහෙනම් මොකක් හරි මේ දේශපාලන කතා බහක් වෙන්න ඇති. මේ යන්නේ සියලු දෙනාම කොළ පාටින් ඇඳගෙන හිටියා, සියලු දෙනාම රතු පාටින් ඇඳගෙන හිටියා, මගේ ඇස් දෙකටම දැක්කා. එතකොට ඔහු වැරදි අදහසකයි යන්නේ, වැරදි දෘෂ්ටියක. ඇයි වැරදි දෘෂ්ටිය තියෙන්නේ? දැන් ආලෝකය නොතිබුණා නම් මොකුත් පේන්නේ නැහැ. කවුරු හිටියද, කොච්චරක් හිටියද, මොකක්වත් පේන්නේ නැහැනේ. ඒ පේන්නේ නැති ගතිය එකක්. දැන් මෙතන පේන්නේ නැත්තේ නේද? දැන් දැක්කා. දැක්ක හැබැයි නිවැරදි විදිහට නෙමෙයි, වැරදි විදිහට. එතකොට අපිට ওই පටලවිලි දෙකම සිද්ධ වෙනවා. මෝහය අවිද්‍යාවත් අපි තුල තියෙනවා. ඒ මෝහය සහ අවිද්‍යාවත් එක්කලා අපි යම් යම් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනකොට පටලවිලා වැරදි විදිහට වටහා ගැනීමත් ඇති වෙනවා. එතකොට ඉබඳු බරපතලම වැරදි වැටහීමක් තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ පංචස්කන්ධය සත්වයේ පුද්ගලයේ ආත්මයක් හැටියට වරදවා ගැනීම ලෝකේ බරපතලම වරදවා වටහා ගැනීම. ඒ වරදවා වටහා ගැනීමට හේතු වෙලා තියෙන්නේ කුමක්ද? තණ්හාව. ඇයිද තණ්හාව ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා. මෝහය නිසා, අවිද්‍යාව නිසා, කියන්නේ නිවැරදිව වැටහෙන්නේ නැති ගතිය නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට අපිට වැරදි වැටහීම් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා තණ්හාව දුරු කරන්නට නම් මේ අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑ ස්වභාවය නොපෙනෙන නොදැනෙන ගතිය. සංස්කාරයන්ගේ හැබෑ ස්වභාවය මොකද්ද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහාම අභාවයට යනවා. ඒකක්වත් දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. නමුත් අපිට ඒ අනිත්‍යයි කියන එක තේරුම් ගන්න අමාරු වෙන්නේ ඇයි? දැන් බඳුනක් බිම වැටුනහම බිඳෙනවා. කෑලි ටික වෙන් වෙනවා කියලා අපිට පේනනවා. පුද්ගලයෙක් එපදිලා මැරෙනවා. මැරුණා කියලා දන්නවා. නමුත් ඒ පිළිබඳ මතකයන් දීර්ඝ කාලයක් තියෙනවා. එතකොට ඒවා නැවත නැවත සිහි වෙනවා. සිහි වෙන ගාන ඒවා පිළිබඳව කැමැත්ත, අකමැත්ත ජනිත වෙනවා. දැන් ද්‍රව්‍ය එතනින්ම බිඳිලා අවසන් වෙලා. නමුත් මේ මනෝභාවයන් තාම අවසන් වෙලා නැහැ. ඒවා දිගින් දිගට අපි පවත්වගෙන යනවා. පවත්වගෙන යනකොට අර ද්‍රව්‍ය නැහැයි කියලා ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධ මනෝභාවයන්, ඒ සම්බන්ධ ක්ලේශයන් තවමත් හට ගන්නවා. එතකොට ඇයිද මේ පටලැවිල්ල ඇති වෙන්නේ? සංස්කාර ධර්ම අනිත්‍යයි කියන අවබෝධය තුළින් ඒවා බැහැර කරන්නට අපේ මනසේ ප්‍රඥාව අවදි වෙලා නැති නිසා. ඒ නිසා තවමත් ඒවා තියෙනවා වගේ අපි හිත හිතා කල්පනා කර කර මතු කරගන්න. ඒ හිතන්න, කල්පනා කරන්න, මතු කරන්න පුළුවන් වෙන්නේ අපි ඒවා දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා තමයි. ඒවා භුක්ති විඳිමින් සිහි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට නිකන් එතන ඉන්නවා වගේ. අපිට සිහින දකින්නකොට ඒක සිහිනයක් බව ඇයිද දැනෙන්නේ නැත්තේ? මේ ඇඳ උඩ ඉන්න මේ සිහිනයක් පේන්නේ කියලා ඇයිද දැනෙන්නේ නැත්තේ? අපි සිහියෙන් නෙමෙයි ඉන්නේ. එතකොට ඒ සිහිනෙන් පෙනෙන දේවල් ඒ වෙලාවේ විඳිනවා වගේ තමයි පෙනෙන්නේ. මම ගෙදර ගියා, මම කොළඹ ගියා, මම අසවල් රටට ගියා, මම මේ වගේ දෙයක් කෑවා, මම මේ වගේ දෙයක් ඇහුණා. ඒ කෑවයි කියලා ඒ කනවා දැනෙනකොට ඒකේ රසයක් Tamanට දැනෙනවා. ඒ දැනෙන්නේ ඇයි? ඒ සංඥා උපාදානය, වේදනා උපාදානය, රූප උපාදානය. ඒ උපාදානය නිසා අපි හරියටම එතන ජීවත් වෙනවා වගේ අපිට දැනෙන්නේ. නමුත් ඒ සියල්ලක්ම ඇති වෙලා නැති වෙලා ගිය නාම රූප ධර්ම පිළිබඳ අපේ මනසේ උපාදානයක් පමණයි. ඉතින් මේ උපාදානය නිසා ලෝකයේ දේවල් අනිත්‍යයි කියන බව අපට වැටහෙන්නේ නැහැ පැහැදිලිව. අනිත්‍යයි කියලා බිඳෙනවා, කැඩෙනවා, මැරෙනවා, පේනවා, කොච්චර පේනුණා වුණත් අපේ සිතට ඒක හරියට ඒත්තු යන්නේ නැත්තේයි අර අවිද්‍යාව නිසා. ඊළඟට දුක්ඛ. දුක්ඛ කියලා කියන්නේ කටුක බව විතරක් නෙමේ, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, අනිත්‍ය බව, පීඩාකාරී බව, සන්තාපකාරී බව. මේවා කොච්චර දැනුණත් පීඩාව, සන්තාපය එක්තරා ප්‍රමාණයකට දැනෙනවා. හැබැයි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බහා බිඳී යන ගතිය අපිට පැහැදිලිව දැනෙන්නේ නැතුව යනවා. ලාට අනාත්ම කියලා කියන්නේ ආත්ම වශයෙන් සත්ව පුද්ගල වශයෙන් ගත යුතු කිසිවක් මෙහි නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නාම රූප ධර්ම ටිකක් තියෙනවා. ඇයිද මේක වැටහෙන්නේ නැත්තේ? අපිට ඒ වටහා ගන්නට තරම් ප්‍රඥාව අවදි කරලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව දුරු කරන්න නම් විද්‍යාව ප්‍රඥාව අවදි කරන්නට ඕන. ඒ ප්‍රඥාව අවදි කළ තැන තමයි මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අපට පේනෙන්න ගන්න. ඒ යථා ස්වභාවය පෙනුනොත් කවදාවත් අපි ඒවට ඇලුම් කරන්න යන්නේ නැහැ. ගැටෙන්න යන්නෙත් නැහැ. ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතිනම් අපි මේ දේවල් දැඩිව උපාදාන කරගන්නේ නැහැ. ග්‍රහණය කරගන්නේ නැහැ. දැඩිව ග්‍රහණය කරගන්නේ නැතිනම් ඒ තැනත්තාට සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන වැරදි දෘෂ්ටිය ඇති වෙන්නේ නැහැ. දැන් ඔන්න සම්මා දිට්ඨිය පහළ වෙනකොට අපට අර ගැටලුව निराකරණය වෙනවා. සම්මා දිට්ඨිය නැති වෙනකොට අපට ඒ සියලු අරුබුද ඇති වෙලා වැරදි දෘෂ්ටියක් සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය ඇති කරන්න නිකම්ම බෑ. ඒකට අනුරූපව ඊතුරු මාර්ගාංග. ඒ කියන්නේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඔක්කොම ටික ඕන. ඇයි? ප්‍රඥාව විතරක් ඉබේ හටගන්නේ නෑ. ඒකත් අදාළ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ නිසා තවත් කාරණා බොහෝමයක් අපිට පුහුණු කරන්නට වෙනවා. ප්‍රඥාව දියුණු කරන්න, ප්‍රඥාව අවදි වුණු තැන අවිද්‍යාව දුරු වෙමින් සංස්කාරයන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙනවා. යථා ස්වභාවය ප්‍රකට වෙනකොට ඇලීම් ගැටීම් දුරු වෙනවා. ඇලීම් ගැටීම් දුරු වෙනකොට උපාදානයන් දුරු වෙනවා. උපාදානයන් දුරු වෙනකොට සත්ව පුද්ගල ආත්ම සංඥාවන් බැහැර වෙලා සංස්කාරයන් මනවින් විනිවිද පෙනෙන්නට ගන්නවා. එසේ නොපෙනෙනකොට අපි දේවල් උපාදාන කරගන්නවා. උපාදාන කරගන්නා නිසා සක්කාය දිට්ඨිය නිර්මාණය වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි සක්කාය ඇති වෙන්නේ මෙහෙමයි, සක්කාය ඇති වෙන හේතුව මේකයි, ඒ දුරු කරන්නේ මෙහෙමයි, ඒ සඳහා මඟ මෙයයි කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පාදක කොටගෙන සක්කාය දිට්ඨිය දුරු කරන ක්‍රමය මේ සංයුත්තනිකායේ කන්දවග්ග සංයුත්තේ සක්කාය සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගන්නට ප්‍රඥාව අවදි කරන්න මේ අසූ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ පදිංචි මුදිත ජයසිංහ මහත්මයා විසින්. එතුමන්ගේ බිරිඳ වන ශාමිනී ශාමණී ජයසිංහ මහත්මියටත්, දියණිය වන ලුක්ෂානී ජයසිංහ දියණියටත් නිදුක් නිරෝගී භව දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් මේ පැතිර යන්නා වූ ඒ කොරෝනා වසංගත ආදීන් ඒ පවුලේ හැම දෙනාටම ආරක්ෂාව සැලසේවා, නිදුක් නිරෝගී සුවය සැලසේවා, හැම දිනාගෙම යහපත් සිතුම් පැතුම් සංකල්පනාවන් සමෘද්ධිමත් වේවා කියන ආශිර්වාදාත්මක සිතින් අද ධර්මදේශනාවේ හිදායකත්වයෙන් දරන්නේ. ඒ වගේම සෑම දිනාටම ධර්ම අවබෝධය ලැබේවා. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ආරක්ෂා සම්පත්තිය සැලසේවා කියන මේ ප්‍රාර්ථනාවන් ඇතිව අද ධර්මදේශනාවේ හිදායකත්වයෙන් ක්‍රියා කරා. හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් සිදු කරගත් මේ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවු දේව මාතාවු සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කරෙත්වා. මුදිත ජයසිංහ මහත්මයාට, ශාමණේ ජයසිංහ මහත්මියට, ලුක්ෂානී ජයසිංහ දියණියතුළු හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ පරම්පරාවල මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. දායකත්වයේ දරන මුදිත ජයසිංහ මහත්මයාට, ශාමණේ ජයසිංහ මහත්මියට, ලුක්ෂාණී ජයසිංහ දියණියට ඇතුළු ඒ පින්වත් හැම දෙනාටම මේ ලෝක වශයෙන් සියලු යහපත සැලසේවා. ඒ අයගේ සියලු යහපත් සිතුම් පැතුම් සංකල්පනාවන් සමෘද්ධිවත් වේවා. කරන කියන යහපත් රැකී රක්ෂාදී දියුණුවටපත් වේවා. සමගි සම්පන්නව නිදුක් නිරෝගීව මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.